ධාතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එතකොට ඊ අපි කළ දර්ශනයෙන් පහකට හේතු කොටස අද තියෙන්නේ කතමේ ධම්ම ආචේ ගන්නනේ. එතකොට ආචේ ගාමි අපචේ ගාමි මේවාචේන අපචේ ගාමි. එතකොට ආචේ ගාමි කියලා කියන්නේ ආචේ කියලා කියන්නේ රැස් කිරීම, කර්ම රැස් කරන ස්වභාවය. තව පැත්තකින් සසර රැස් කරන සංසාර ගති වට භව ආදී යංගින් රැස් වෙන පැමිණෙන නිසා දැන් හරියාපන්න කියලා කියන්නේ වට භව මේ වට වශයෙන් ගති වශයෙන් ඇතුළත් ආදීන් පරියාපන්න කළක අන්නේ පරියාපන්න ධර්මය අනුව පැමිණෙන නිසා සසර වට්ටේට එතකොට බයට මෙන්න මේ වගේ සසර අනුව පැමිණෙන නිසා නැත්තං සංකාර නිමිති රැස් වෙන නිසා රැස් කරන නිසා වෙන අර්ථයෙන් කියන ආචය කියලා. එතකොට හැම වෙලාවෙම ආචය ගාමී කියලා කියනකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් භූමිය අනුවගේ ධර්මයන් ලැබෙන රැස් වෙන දෙයට කියනවා ආචය ගාමී කියලා. එතකොට ආචය ගාමිනී වූ වේදනාව කියලා කියන්නේ මොකේද? සාත වූ කුසල අකුසල ධර්මයක් තියෙනවා නම් කාමාවචර, රූපාවචර, අරූපාවචර. එතකොට සාසව කුසල අකුසල ධර්මයක් තියෙනවා නම් කුසල කර්ම අකුසල කර්ම තියෙනවානේ කාමාවචර, රූපාවචර, අරූපාවචර. මෙන්න මේ කර්ම වලට කියනවා ආචයගාම කියලා. මොකද මේ කර්ම හැම වෙලාවෙම හේතු රැස් වෙන ඒවා. මේවෙන් නැවත ලැබෙන්නේ මොනවද? කාමාවචර ධර්මය, රූපාවචර ධර්මය, අරූපාවචර ධර්මය, ඒ අනුවගිය ගති මෙන්න මේ දේවල් තමයි රැස් වෙන්නේ. එතකොට ඒ නිසා ආචේගාමී ධර්ම කියලා කියනවා සාස වූ කුසල කුසල ධර්ම. ඇයි සාස වූ කුසල කුසල ධර්ම කියලා කියන්නේ? අනාස වූ කුසල ධර්මයක් තියෙන නිසා. එතකොට අනාස වූ කුසල ධර්ම මේකට අයිති නැහැයි කියන අර්ථයෙන් තමයි සාසවා කියන වචනේ හැමදෙම යොදන්නේ. සාසව වූ කුසල අකුසල ධර්මයන් තියෙනවා නම් මේවට කියනවා ඒ සාසව වූ කුසල අකුසල ධර්මයන් අනුව ගිය වේදනාවලට කියනවා ආචේගාමී වේදනා කියලා. හොඳට මතක තබා ගන්න අපි කියමු කාමවචර අටමහා කුසල සිටි දොළොස් ආකාර අකුසල සිත්වල. එතකොට රූපාවචර කුසල සිත්වල, අරූපාවචර කුසල සිත්වල තියෙන යම් වේදනාවක් තියෙනවා නම් මේ වේදනාව කියනවා මොකද්ද? ආචේගාමී වේදනා කියලා. එතකොට ආචේගාමී කියලා කියන්නේ තුන් භූමිය අනුවගේ ධර්මයන් රැස් කරවන රැස් වෙන කියන අර්ථයකින්. එතකොට මෙතනදී අපි ගත යුතුයි. දැන් හැම වෙලාවෙම කුසල හෝ අකුසල හෝ කර්ම කියලා කියන්නේ චේතනා හේතු. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ සාසව. එතකොට ඒ චේතනා කර්ම හැම වෙලාවෙම සංස්කාර ස්කන්ධය අනුවයි යෙදিলা දියෙන්නේ. එබඳු ඒ චේතනා අනුව ගිය ඒ චේතනා අනුවගේ චේතනා එක්ක සහජාත යම් වේදනාවක් තියෙනවනම් ඒ වේදනාවද කුසල හෝ අකුසල හෝ යන ගණයට යනවා. කුසල චේතනා හෝ අකුසල චේතනාව අනුව තියෙන වේදනාවද හැම වෙලාවෙම කුසල හෝ අකුසල යන ගණයට යනවා. ඒක එතන තියෙන මෙහෙම වෙන්නේ මේ වේදනාවද ආශ්‍රයගාමී කියලා කියන්නේ. මෙතෙන්දී කුසල කුසල චේතනා වාචේගාමි වේදනා වාචේගාමි නෙවි කියන කරුණකට කියන්නේ නැහැ. ඒ වෙලාවෙදී ඒ කුසල කුසල න්‍යායෙන් මේ වේදනා සංඥා විඥාන කතා කරනවා. අපි කියමු දැන් උතෙන්දී චිත්තචෛසික ධර්මයන්ගේ තියෙනවා ඔවුනොන්ට උපකාර කරන ස්වභාවය. ඒකට කියනවා අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. දැන් කාමාවචර හෝ රූපාවචර හෝ අරූපාවචර හෝ කුසල හෝ අකුසල සිතක් පහළ වෙනකොට එහෙම කිව්වට රූපාවචර අරූපාවචර අකුසල තියෙන හින්දා නෙමෙයි ඈ කාම භූමිය විතරයි අකුසල තියෙන පහසු සදායෙන් කියන්නේ. එතකොට ඒ සිතක් අරගත්තාම ඒ සිතේ තියෙන ඒ සිත අකුසල නම් ඒ සිත සමග එකට ගැටිලා යෙදිලා තියෙන ඔක්කොම ධර්මතාව ටික කුසල තේරෙනවා. හිත හා සම්බන්ධ වෙලා යෙදිලා ගැටිලා හැප්පිලා හිතට හම්බ වෙන ඔක්කොම ටික කුසල්මයි. එක්ක අකුසල්මයි. හැම වෙලාවෙම රූපේ කුසල කුසල් වෙන්නේ නැත්තේ හිත හා යෙදිලා නැති නිසායි. හිතේ ගැටිලා නැති නිසායි. යම් හිතක් ඇසුරු කරගෙන යම් රූපයක් ඇසුරු කරගෙන සිතක් උපන්නාට රූපේ සිත සහ අනිකක්මයි. තේරෙනවා. අපි හරියට ගොඩබිම ඉඳලා මුහුද දිහා බැලුවොත් ගොඩබිම ඉඳලා අපිට මුහුද දිහා වතුරක් දිහා අපිට බලන්න පුළුවන් වුණොත් අපි සම්පූර්ණ වතුරෙන් වෙන්ම වෙලා වතුරෙන් නොගෑවීම නමුත් වතුර යන සංඥාවකින් අපිට ඉන්න පුළුවන් නේද? ඒ වගේ හිතේ නොගැති හිතේ නෑදි නමුත් රූප යන සංඥාවෙන් ඉන්න පුළුවන්. එතකොට හිත ඒ වෙලාවේදී ඒ සිතේ යෙදෙන චේතනා කුසල හෝ අකුසල වුණොත් ඒ හිත හා සම්බන්ධ සියලුම ධර්මතා ඒ කුසලෙන් හෝ අකුසලෙන් හෝ යන කාරණාවේ නිර්වචනය කරනවා. එතකොට ඒ හිතට ආරම්භන වශයෙන් හෝ ආධාර වශයෙන් හෝ පවතින රූපය හැම වෙලාවම හිතෙන් වෙනවමයි තියෙන්නේ. කෙනෙකුට ඒ වූ ස්වභාවය ඒ වූ ස්වභාවයෙන්ම හැටියට හිත තබා ගන්න පුළුවන් වුණොත් එයයි දෙමයි රූපෙම ඉතිලා තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඌ දේ ඌ හැටියට දකිනවා. අපි වතුර යන සංඥාව ඇති කරගෙන ඉතිත් ඉන්නේ ගොඩ බිමනේ. ඒ වගේ රූපේ යන අදහස ඇති කරගෙන තිබුණත් හිත හා සම්මිශ්‍ර වූ ධර්මතාවයන් අනිකක්මයි, රූපේ වූ ධර්මතාවයන් අනිකක්මයි. එතකොට කෙනෙකුට පුළුවන් නම් රූපේ රූපේ වූ ආකාරයටත් දකින්න, නාම ධර්ම ටික නාම ධර්ම වූ ආකාරයටත් දකින්න. මෙයා නාම රූප දෙක පිළිසින් දකින්නවා කියනවා. අන්න ඒ විදිහට කෙනෙකුට දකින්න පුළුවන් වුණොත් හම්බ වෙන අත්දැකීම රූපේ මිදලා යට හම්බ වෙනවා. ඒ කියන්නේ රූපේ නිසාම හම්බ වෙන්නේ රූපේ නොවි. එතකොට මෙතනදී දැන් සාසෝ කුසල අකුසල ධර්මයන්ට කියනවා තුන් භූමිය අනුගිය ධර්මතාවයන් රැස් වෙන රැස් කරවන නිසා ආශේදානු ධර්මතාව කියලා. ඒ කුසල අකුසල සිත්වල තියෙන ඒ ස්කන්ධයන්ගේ තියෙන වේදනා ස්කන්ධයට කියනවා ආශේගාමී වේදනාව කියලා. හරිද? ඊට පස්සේ හරි, ඒ වේදනාව වාචය ගන්න. ඊට පස්සේ අපචය ගන්න. අපචය කියලා කියන්නේ පිරිහෙනවා, නැත්නම් රැස් වෙන්නේ නැහැ. මොකද්ද තුන් භූමිය අනුව ගිය ධර්මයන් හසු නොවෙන, ඒව රැස් නොවෙන, ඒව එකතු නොවෙන විදිහ වේදනාවක් තියෙනවා. තේරෙනවා? එතකොට මේ තුන් භූමිය අනුව ගිය ධර්මතා ටික හසු නොවෙන, එකතු නොවෙන, රැස් නොවෙන විදිහේ ඒ වේදනාව කියලා කියන්නේ හැම වෙලාවෙම මොකද්ද? චත්තාරෝ මග්ග අපරියාපන්න සතර මාර්ග තියෙනවා නම් ඵල ගන්නෙත් නෑ. සතර මාර්ගයක් තියෙනවා නම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන සතර මාර්ගයක් තියෙනවා නම් මේ සතර මාර්ගයේ හැම වෙලාවෙම සතර මාර්ගයට අහු වෙන්නේ මොකද්ද? තුන් භූමිය අනුවගේ ධර්මයන් හසු නොවන විදිහට, රැස් නොවන විදිහට තමයි හැම වෙලාවෙම හසු වෙන්නේ. ඒ විදිහට බලන්ද, ඒ විදිහට හිතන්ද, ඒ විදිහට කරන සිත්වල යෙදෙන වේදනාව කියන අපචේකාමික. මේ විදිහට කරපු එකේ විපාකය තමයි තුන් භූමිය අනුවගේ ධර්මතා හමු නොවන බව. නමුත් තුන් භූමිය අනුවගේ ධර්මතා හමු නොවන, මෙතන තියෙන වඩා සූක්ෂම සිද්ධිය තමයි අපි කියමු. අපිට තව ඉස්සරහට යනකොට වේදනාව ආචේගාමි වේදනා, අපචේගාමි වේදනා, නිවාචේගාමි, අපචේගාමි වේදනා යෙදෙන්නේ කොහෙද කියන කාරණා අපිට හම්බ වෙනවා. එතකොට මේ අපචේගාමි වේදනා යෙදෙන්නේ චක්කුසෝත ගාම ජීවා කාය මනෝ කිනි ස්පර්ශ ආයතන හයයි. එතකොට ආචේගාමි වේදනා යෙදෙන්නේ ස්පර්ශ ආයතන හයයි. ඒ කියන්නේ ඇහැට යම්, ඒ කියන්නේ අහේතුක අවස්තුක ස්ථානයේ සම්මාදිට්ඨිය කියලා එකක් එන්නේ. ඇහැට යම් රූපයක් පෙනෙනකොට, උපදිනකොට ඒ ඇහැ රූපේ ඒ චක්කු සම්පස්සායතනේ මුල් කාරණාව කරගෙන පහළ වෙච්ච ධර්මයන් එයා නුවණින් බලනවා තුන් භූමියෙන් මිදෙන විදිහට. ඒ ධර්මයන් පිරිසිඳ දකිනවා. අපි කියමු දැන් මෙහෙම ඇහැට අපිට යම් දෙයක් පෙනෙනවා නම් අපි අර මිරිඟු උපමාවම ගමු. අපිට තිරසංගත සතෙකුටයි අපිටයි දෙන්නටම එකම ප්‍රත්‍යයදිලා, එකම හේතුයදිලා, එකම කාරණායදිලා, එකම විදිහට යම් වස්තුවක් පෙනෙනවා. තිරසංගත සතෙකුටයි අපිටයි. අපි නුවණකින් තිරසංගත සතා මාගේ මත්තමේ මිදෙන්න යම් විදිහකට නුවණ උපයෝගී කරගන්නවද? එකම දේ, එකම වස්තුව යම් මිරිඟු ස්වභාවයක් තියෙනවා නම්, යම් ඇහක් තියෙනවා නම්, යම් චිත්තචෛසික ටිකක් තියෙනවා නම්, තිරසංගත සතාටත් අපිටත් එක විදිහට වෙනසක් නැතුව එක ආකාරයකටම ලැබිලා තියෙන්නේ, පහළ වෙලා තියෙන්නේ කාමාවචර භූමිය නිසා. ඒ වෙලාවේදී මේ උපදින ධර්මයන් පිරිසිඳ නොදන්නා කම නිසා තේන මිරිඟුව නිසා හිත, මිරිඟු ස්වභාවය නිසා හිතට පේනව සංඥාවක් නැති දෙයක් ඇති හැටියට. සංඥාව කියලා කියන්නේ මිරිඟු වගේ කියලා කියන්නේ නැති දෙයක් ඇති හැටියට පේනව ජලයේ වගේ. එතකොට මේ ස්පර්ශයෙන් පහළ වෙච්ච මේ දේ ඒ තිරසංගත සතා දකිනවනම් යම් විදිහකට රූපයක් කියලා. ඇහෙන් දකින්නේ රූපයක් කියලා යම් විදිහකට දැකලා එහෙත් ඒ බාහිර තියෙන දෙයක් ඇතුළේ දකින්නවනම් ඒ සිද්ධියම අපි ඒ ප්‍රත්‍යපත්‍ය සම්පන්න ටික බලලා ඒ අරමුණේම මේ මිදුංගුව නිසා අපිට පහළවෙච්ච සංඥාවක් නේද කියලා නුවණින් බලලා නුවණින් වාරණය කරනවනම් එහාට යන්න රූපය හසු නොවන විදිහට. දැන් අරයට කියනවා ආචේගාමි, රැස් වෙන විදිහට. එයාට රූපය කියලා එක කමු වෙන විදිහට, රූපය කියලා දෙයකට නැවත හිතින්කින් කරන්න පුළුවන් විදිහටයි එයා අරමුණ ගත්තේ. ඒ හින්දා ඒ අරමුණ කියන එයාට ආචේගාමි, රැස් වෙනවා. එයාට රූප ආයතනය කියලා එකක් ඇති වෙන විදිහට. අපි කියමු මේ අරමුණේදී අපි මේ විදිහට මේ ස්පර්ශ නිසා උපන්න සංඥාවක් ස්පර්ශ නැති වෙනවා කියන මට්ටමකින් අපි නුවණින් බැලුවොත් අපිට ඒ තිරසංගත සතාගේ මට්ටමේ රූපයක් රැස් වෙන්නේ නැහැ නේ, රූපයක් හිටින්නේ නැහැ නේ. ඒ රූපේ අපිට අපචේ වෙනවා, රැස් නොවීමට යනවා. ඒ විදිහට අපි ආධ්‍යාත්මික ධර්ම හම්බ වෙනකොට ආධ්‍යාත්මික ධර්මයන් රැස් නොවන විදිහට බලයින. බාහිර ධර්ම හම්බ වෙනකොට බාහිර ධර්මයන්. දැන් ඒ මිරිඟු වූ බාහිර රූපය බැලුවා වගේ අපිට ওই වගේම රූපයකින් හම්බ වෙනවා අපිට ඇහැ කියලා දෙයක්. කියන්නකො. එතකොට අපි එතනත් මේ තියෙන නිසා අපි කියමු මෙතන බාහිර රූපයේ පිටින්ද දැකලා මෙතන තියෙන්නේ වර්ණ රූපේනේ කියලා දැකලා ආධ්‍යාත්මික ඇහැ අපකේට යනවා අපි රැස් වෙන්නේ. කෙනෙක් මේ අපි ඇහැ කියලා කැඩපත උන්න ඇසුරු කරනවා. බාහිර රූපය ඇසුරු කර කර ආධ්‍යාත්මික රූපේ රැස් කරනවා. නම් ඒකට කියනවා මොකද්ද? ආකේගාමි. ඇයි එයාට රැස් වීමට යන තුන් භූමිය අනුව ගිය ධර්මතා රැස් වෙන විදිහයි තියෙන්නේ. ඒ ඇහැ හදාගත්ත දෙය චක්කු සම්පස්ස ආයතනේ මුල් කරගෙන මේ තියෙන රූපය කියලා හදාගත්තද රූපය හදාගත්තද චක්කු සම්පස්සේ මුල් කරගෙන තේරෙනවද කියන්නේ? ඒ කියන්නේ මිරිඟුව පේනවා වගේ මෙහෙම බාහිර යම් වස්තුවක් පෙනෙනකොට තිරසංගත සතාටත් අපිටත් රහතන් වහන්සේ නමකට තුන් දෙනාටම එක විදිහට නම් මේ පේන දේ පේන්නේ. තේරෙනවද? අපි 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 කියමු දැන් මේ අරමුණේදී අපි දකිනවා මෙතන හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යසමුප්පන්න ටික බලන්න ඕනේ උනේ බලන්න උනේ වෙන මුකුත් හිඳ නෙමෙයි. මෙච්චර කාලයක් අපි මේ බලපු ක්‍රමයට අපිට උනේ සසර රැස් වෙන එක. ආචේගාමි කර්ම තමයි අපිට රැස්ුනේ. මොකද තියෙන දේ අරඹය හිතන්න ගියා අපි. දැන් අපි අද දකින්නේ මේ පේන දේ තියෙනවා තියෙන දේ අපිට පේන්නේ කියන තැනකින් අපි හිතාගෙන ඉන්නවා. හිතලා කීන් කීන් කරනකොට ඒක අපිට අපචය වෙනවා, මේ ආචය වෙනවා, මෙහෙම රූප ආයතනයක් තියෙනවා කියලා. ඒ හින්දා දැන් ඒ පේන අරමුණේම අපි නුවණින් හොඳට සම්මර්ෂණය කරනවා. මෙතෙන්දී එක කාරණාවකට අපි බුද්ධිමත් වෙන්න ඕනේ. වර්ණ රූපයේ නිසා තමයි අපිට පෙනෙන්නේ. නුවණින් අපි අරගෙන යන අනාස්ව ස්කන්ධයන් ට ඒ කියන්නේ මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ස්වභාවය බලලා මේ ස්පර්ශය නිසා අපිට මේ අතට පෙනෙන දේ ආපහු පෙනෙන දේ ස්පර්ශයට අයිති නොවන විදිහට නුවණින් බැලිය යුතුයි. නුවණින් වර්ණය කළ යුතුයි. මිදින්ගේ ස්වභාවය නිසායි අපිට ජලය වගේ පෙනෙන්නේ. නුවණින් වාරණය කරනවා අපි නැවත එහාට යන්න තියෙන එක මේ පේන දේ හිතනවා නෙමෙයි මේ මිරිඟු ස්වභාවය තියෙනවා කියලා. ඒ වගේ මේ පේන දේ මයි තියෙන්නේ තියෙන දේමයි පේන්නේ කියලා අපි හිතනවා අපිට පෙනෙනවා අපි කරනවා ඒ විදිහට. ඒ හින්දා අපිට කියනවා ආචේ ගාමී කියලා. රහතන් වහන්සේ නමක් මේකට හිත තබල මේ සිද්ධියටම හිත තබනවා රහතන් වහන්සේ මේ අපචේ ගාමී කියනකොට මෙතන මේ ස්පර්ශ නිසා මෙහෙම යමක් පෙනෙන්නේ නම් එයා දන්න ස්පර්ශ නිසා පෙනෙනවා. නමුත් මෙතන තියෙන්නේ මෙහෙම මෙහෙම දේවල් නේද? පෙනෙන දේ පිරිසිද දකිනවා යනුවන්. මෙතන තියෙන පටිආපෝතේජ වායුනේ ද රූපේ කියලා මේ පේන දේ තියෙනවා නෙමේ මෙහෙම තියෙන තැනක මෙහෙම නේද පේන්නේ කියලා. එහෙනම් පේන්නේ මේ වගේ ධාතු නිසා මනසට නේද කියලා හොඳට නුවණින් බලනකොට මෙයාට මේ වගේ රූප ආයතනයක් බාහිර තියෙනවා නෙමෙයි චිත්තචෛතසික ධර්මත් උදව් කරගෙනයි මේක පහළ වුනේ. Tamante peune kiyana nuwanak enawa. එතකොට පැත්තකට යනකොට එයාට මොකද වෙන්නේ? රූපේ රැස් වෙන්නේ නැහැ. අපචේකාමී වෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික රූපයක් අපිට හම්බ වෙනවා නම් රූප ආයතනයකින් ඒ ආධ්‍යාත්මික රූපයේද සාමාන්‍ය කෙනෙක් ලෝකය දකින්නේ හෙඩපතක් දැක්කත් වතුරක් දැක්කත් මේ ඇහෙනේ පේන්නේ කියලා එහා ඇහැ රැස් වෙන විදිහටයි බලන්නේ. ඇහැ තියෙන විදිහටයි බලන්නේ. ඇහැ හට ගන්න විදිහටයි බලන්නේ. ඒ වගේම ලෝකය හට ගන්න විදිහටයි බලන්නේ. අපචේ ගාමී කියලා කියන්නේ මෙතන මේ වර්ණ රූපයෙන් තියෙන කියලා ආධ්‍යාත්මික ධර්මයන්ෙන් මිදෙනවා. වර්ණ රූපයේ කියපු එක පිරිසිඳ දැකලා බාහිරෙන් මිදෙනවා. රූපයේ පිරිසිඳ දැකලා ආධ්‍යාත්මික බාහිරයන් අත හැරෙන විදිහට යම් කිසි කෙනෙක් බලනවා නම් ඒකට කියනවා අපචේ ගාමී කියලා. ඒ ධර්මයන් ආධ්‍යාත්මික බාහිර ධර්මයන් හසු වෙන එකතු වෙන රැස් වෙන විදිහට බලනවා නම් කියනවා ආචේගාමී කියලා. එතකොට මෙතෙන්දී ආචේගාමී හෝ අපචේගාමී කියන කාරණාව යෙදෙන්නේ මේ ස්පර්ශ ආයතන හයමයි. තේරෙනවා? ඒකයි චක්කු සම්පස්යෙන් උපන් වේදනාව කාමවචර වූයේ ඇත, රූපවචර වූයේ ඇත, අරූපවචර වූයේ ඇත, අපරියපන්න වූයේ ඇත කියලා කියන්නේ මේ එකම ස්පර්ශය නිසා පහළ වෙන ධර්මතා කෙනා කෙනාගේ නුවණ හා අනුවණකම මතයි බෙදලා බෙදෙන්නේ එතකොට අපිට අපචේගාමී කියලා කියනකොට අපචේගාමී වේදනාව කියලා කියනකොට චක්කු සම්පස්සේ මුල් කාරණාව කරගෙන පහළ වෙන මේ ධර්මතා ටික ඇහැ හෝ රූප හෝ චක්කු විඥාන හෝ චක්කු සම්පස්සේ හෝ චක්කු සම්පස්සෙන් උපන් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව වේදිතේ කියනන් ඒ ධර්මයෝ හසු නොවන විදිහට නුවණ තබල බලන්නේ නම් යම් කිසි කෙනෙක් අන්නේ බැලීමේදී යෙදෙන වේදනාව කියනවා ආචේගාමිනී අපචේගාමිනී වේදනාව කියලා. යමෙක් මේ තේන සිද්ධාන්තයේ මේ ටිකෙන් ඇහැ හෝ රූප හෝ චක්කු විඥානය හෝ චක්කු සම්පස්සය චක්කු සම්පස්සයෙන් උපන් වේදිතේක වෙනං සුව හෝ දුක් හෝ නොදුක් නොසුව ඒ ධර්මතා හෝ ඒ ධර්මතාවයන්ගෙන් යම්ම දෙයක් හෝ අහු වෙන විදිහට හිත හසුරුවයි නම් බලයි නම් ඒකට කියනවා අපචය ගාමිනී කියලා. මොකද ඒ හිතපු කියපු කරපු දෙයම අපෝ කර්ම වෙලා යන. එතකොට මේ ස්පර්ශ ආයතන හයේම ඒ ස්වභාවය ගත යුතුයි. අපිට නැවත සසරට යන්න හෝ නැවත සසරින් මිදෙන්න කියන කාරණා දෙකම සිද්ධ වෙන්නේ එක ධර්මතාවයක් පදනම් කරගෙන. මහණෙනි අවිද්‍යාව ගැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලයාගේ මෙසේ මේ කය හටගත්තා. මහණෙනි අවිද්‍යාව ගැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් පඬිතයාගේ මෙසේ මේ කය හටගත්තා. මහණෙනි එහිලා බාලයාගේ පඬිතයාගේ අධික වෙනස මොකද්ද? ප්‍රයෝගය මොකද්ද? විශේෂත්වය මොකද්ද? මහණෙනි යම් ඒ පඬිතේ බාලයෙක් ඉන්නවා නම් ඔහුගේ මේ අවිද්‍යාවෙන් තණ්හාය ජීවීමේ මේ කය හටගත්තා. එයා මේ භ්‍රමචර්යාව හැසිරුනේ නැහැ. එයා මේ දුක නැති වෙනකොට මත්යේ දුකකට පැමිණෙනවා. පඬිතයාගේ වෙනස මොකද්ද? එයා මේ භ්‍රමචර්යාව හැසිරලා මේ දුක නැති වුණොත් මත්යේ දුකකට යන්නේ නැහැ කියන මේ සිද්ධියේදී දකින්ද බාලයා හෝ පඬිතයා හෝ යන කාරණාව උනේ පුරාණ කර්මයෙන් හටගත්තා වූ ධර්මතා ටිකේ නිමිති සහිත සහ අනිමිත්‍ය බව ඒ ධර්මයන් නැවත රැස් කිරීම හා නොකිරීම මත. අපි දැන් රූපයක් ඇති බවට රැස් කරගත්තා හෝ රැස් කරගත්තේ නැහැ කියන සිද්ධියෙන් එකකටවත් සම්බන්ධ නැහැ පුරාණ සිද්ධාන්තය. මෙන්න මෙතනයි අපිට තියෙන වඩාත්ම වැදගත් වටිනා සිද්ධිය. හැම වෙලාවෙම ඇත හෝ නැත කියන අන්ත දෙකට බෙදෙන්න බෑ, බෙදිය යුතු නැහැ, ඒක අදාළ නැහැ කියන තැනට යන්නේ ඒ නිසයි. අපි කියමු අර මිරිඟු උපමාවම ගන්ඳ ජලය වගේ පේන දේ බාහිර තියෙනවා කියලා හිතන දෙයකත් තියෙනවා නෙමෙයි තමා තුළයි පහළ දෙන්නේ කියලා දකින දෙයකත් දෙකින් එකකටවත් සම්බන්ධයක් නැහැ. ඇහැවත් රූපෙවත් හිතවත් ඒ නිසා පහළ වෙච්ච චෛතසික ධර්ම ටිකවත් ඔය දෙකම නුවණ ඇති කෙනාට නැති කෙනාට සමව ලැබෙන දේ. ඒ සමව ලැබෙන දේ තත්තු පරිදි ඇත්ත ඇති හැටියේ පිරිසිඳ නොදැකීම නිසා නැති දෙයක් ඇති බවට අරගෙන නිමිති හදාගන්නේ නම් ඒක දෙවනුවක් එයාගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් වෙන කර්මයක්. තේරුම් ගන්න එක. ඒ කියන්නේ ජලය වගේ යමක් පේනවා කියලා යමෙක් කියයි නම් මේ ජලය වගේ පේන දේ තියෙනවා කියලා කිව්වොත් ඒ එතන එහෙම පේන සිද්ධිය පේන්නේ කොහොමද? කොහාටද පේන්නේ? පේන තැනක තියෙන්නේ මොනවද? මොනවා තියෙන තැනකද මෙහෙම පේන්නේ කියලා ඒ සිද්ධාන්තයේ පිරිසිඳ නොදකින කම නිසා ඒ හේතුඵල ධහම නොදකින කම නිසා ඇතිවෙච්ච දෝෂයක් මේ මෙයාගේ. මේම දෙයක් එයා ඇති කරගත්තත් නැතත් මේ සිද්ධි ටික එතන තිබුණා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් මේ පේන දේ ජලය වගේ එතන තියෙනවා නෙමෙයි හිතටයි පේන්නේ කියලා කියනවා. එහෙම කියන්නේ යාට පදනම වුණා මෙතන පවතින දේ මොනවද, තියෙන්නේ මොනවද, ඒව හැදුනේ කොහොමද කියන පරේෂණය. ඒ නිසා ඒ හේතුන් යා මෙහෙම අදහසක් ගන්නවා. මේකේ ලාභය හා අලාභය උනේ මත්තේ මෙහෙම දෙයක් තියෙනවා කියන කෙනා එබඳු නිමිත්තක් කරා නැවත යනවා. එහෙම නිමිත්තක් තියෙනවා නෙමෙයි කියලා ගත්ත කෙනා තමා කිරෙහිම කෙලෙස් පිරිනිවීම දකිනවා. මොකද තමා තුළ තියෙන කියලා දකිනකොට ඒ හේතු ටික නැති වෙනව නැති වෙනව නැවත යා එහෙම ධර්මතාවයක් උපදින්නේ නැහැ. එතකොට මෙතනදී ඒ නුවණින් අපි ලෝකයේ වැස් කරගන්නවා හෝ නොගන්නවා කියන කාරණාව නුවණ හා අනුවණ කම මතයි බෙදෙන්නේ. ඒ ධර්මතා දෙකෙන් එකකටවත් අදාළ සිද්ධියක් නෙමෙයි යථාභූත ස්වභාවය. පවතිනදී නුවණ ඇති කෙනාටත් නැති කෙනාටත් දෙන්නටම එහෙමයි. ඒ වගේ යම් වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය ගත්තාම මේ පෙනෙනවා කියන සිද්ධිය නුවණ තියෙන කෙනාටත් නැති කෙනාටත් දෙන්නටම සමව ලැබෙනවා. ඒකෙදි රූපයක් තියෙනවදත් නොකිය යුතුයි, නැදත් නොකිය යුතුයි, ඒ කතා මුකුත් නැතුව පෙනෙනවා කියන සිද්ධියක් උදෙනවා. පෙනෙනවා කියන සිද්ධියක් වෙන්නේ කොහොමද කියන ධර්මතාවය මෙනෙහි නොකොට, ඒ ධර්මතාවයේ ගවේෂණය නොකොට ඔබට කියන ඥාත පරිඥාව නැහැ. තව පැත්තෙන් ගත්තොත් ස්කන්ධයෝ දන්නේ නැහැ. ඒ සිද්ධිය මෙනෙහි නොකොට ඒ ධර්මය හටගන්නේ මොන මොන විදිහටද, මොන මොන ප්‍රත්‍යයෙන්ද, මොන මොන විදිහටද නැති වෙන්නේ කියලා මෙනෙහි නොකර යම් කිසි කෙනෙක් ජීවිතයේ අවිද්‍යාවෙන් ජීවත් වෙච්ච මට්ටමටම නිමිති ගන්නවා නම් ඕවා නොදන්නා විදිහටම, නොදන්නා කාලේ අසුරු කළ මට්ටමට දැන්ද අසුරු කරනවා නම් මේ පේන්නේ රූපයයි කියන තැනකින් එයා පව් නිමිති රැස් කෙරුවා වෙනවා. මේම විපාකයට හැදිච්ච නිමිති රැස් වුණා වෙනවා. කෙනෙක් මේ ටික පිරිසිඳ දැකලා ඒ රූපය හමු නොවන විදිහට බැලුවොත්, ඔය දැන් රූපය ගැන විතරයි මම කියන්නේ, මේ රූපය හමු නොවන විදිහට බැලුවොත් මොකද වෙන්නේ? මේක අපකේදා. ඒකයි බුදුරජාණන් වහන්සේ සලායතන විභංග සූත්‍රයේදී පෙන්නනවා බෙදලා අට්ඨාරස මනෝපවිචාර ධර්මයන් කියනවා. සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, උපේක්ෂා සහගත. මේ අට්ඨාරස මනෝපවිචාර ධර්මය සෝමනස්ස සහගත, දෝමනස්ස සහගත, උපේක්ෂා සහගත තුන ඇහැ කන දිව නාසය ශරීර මනසකින් ස්පර්ශ ආයතන හයෙන් වැඩි කරලා පෙන්නනවා. එතකොට 6 වරත් 3 18යි. ඊට පස්සේ පෙන්නනවා බුදුරජාණන් වහන්සේ නෙකමනිසිත සහ ගේහනිසිත විදිහට දෙආකාරයකින් පවතින මේ 18 ඊට පස්සේ. එතකොට මේක 36ක් වෙනවා. ඒක එතකොට කියනවා චත්තින්ස පද බදගිරිකින වචන මතක පද 36කට බෙදලා පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. එතකොට සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා කියන තුන් වේදනාව චක්කු සම්පස්සයෙන් දෙකට බෙදුවාම ගේහ නිස්සිත සහ නෙකම නිස්සිත විදිහට තේරෙනවාද? එතකොට කීයක් ලැබෙනවද? මේ ආයතන 6ටම ගත්තාම 6 3කින් වැඩි කරාම 18යි. ගේහනිසිත, නෙකමනිසිත දෙකයි 36කට ලැබෙනවා. ඒකෙදි දැන් හොඳට බලන්න ඔය මං කියන මේ කාරණාවම ලැබෙන්නේ ඒ සිද්ධියේදී. කෙනෙකුට පුළුවන් මෙතනදී සෝමනස්ස කියලා කියන්නේ සැප වේදනාව උපදින්න හේතු රූප ස්පර්ශය නිසා සුඛ සහගත අරමුණක් උපදිනවා කියලා හිතන්න. කෙනෙකුට පුළුවන් මේක ගේහනිසිත කියලා කියන්නේ ආචේගාමී අපඥේ ආචේගාමී ධර්මවලට. නෙකමනිසිත කියලා කියන්නේ මේක උඩරිම ගත්තම අපචේගාමී ධර්මයන්ට. දැන් ආචේගාමිනී විදිහටද මේ දේ ඇසුරු කරන්නේ, අපචේගාමිනී විදිහටද මේ සෝමනස්සයට හේතු වේදනාව ඇසුරු කරන්නේ කියලා
එක්කෙනා දත යුතුයි. තේරෙනවද? ගේහෙනි සිට විදිහට අසුරු කෙරුවොත් තණ්හා මාන දිත්තේ කියන කෙලෙස් ඇති වෙන විදිහට, කාමයේ අසුරු වෙන විදිහට මේ අරමුණ පරිහරණය කළොත්, දැන් මේ නුවණ මතයි තියෙන්නේ. පරිහරණය කරන කෙනාගේ නුවණ මතයි නැවත රැස් වෙනවද නැද්ද කියන කාරණාව තියෙනවා. එහෙම නුවණ නැතුව කෙලෙස් ඇති වෙන විදිහට පරිහරණය කළොත් මේකට කියනවා මොකද්ද? ගේහෙනි සිටයි මේ සෝමනස්සය කියලා කියනවා. තාපයෙන් ගත්තොත් මේ සෝමනස්සය අපචේ ආචේගාමි ස්වභාවයට යනවා. උපේක්ෂාවට හේතු රූප ගැටීම නිසා උපේක්ෂාවත්, දුක ඇතිවීම නිසා ඇතිවෙන වේදනාවේ දුකත්, සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කරන සෝමනස්ස දෝමනස්ස ඇති වෙන. එතකොට මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ඛා කියන තුන් නිමිත්ත නුවණ මත ආචේගාමීද අපචේගාමීද කරගන්න පුළුවන්. තේරෙනවා? හොඳට එකක් මතක තබා ගන්න ඕනේ, යම් විපාක ධර්මයක් ඇති වුණොත් මේ විපාක ධර්මය අවසන් වෙන්නේ ක්‍රම දෙකකින්. එයින්තර වෙන්න එකක් නැහැ. ඒ විපාක වූ ධර්මතාවය නිසාම නැවත කර්ම රැස් වෙනවා කියන එකකින් අවසන් වෙයි, නැත්නම් කර්මක් ක්ෂය වෙනවා කියන තැනකින් අත් වෙයි. නිවනට මෙපිට මේ විපාකේ නැති වෙන්නේ නැහැ කර්ම නිමිත්තක් විතර නොකට. විපාකේ විපාකයෙන් පස්සේ නිරුද්ධ වෙන්නේ නැහැ නිවනින් මෙපිට. විපාකයමයි කර්ම බවට පත් කරගන්නේ අපි. විපාක වශයෙන් හම්බ වෙන නිමිත්තමයි අපි නැවත ප්‍රතිසන්දියන නිමිත්තක් කරගන්නේ. මම උපමාවක් කිව්වොත්, බෝහන්සේලා මෙතෙන්ට එන්න කලින් යම් කුටියක හිටියානම්, කුටියේ ඉඳලා කුටිය දැකපු නිමිත්තක් තිබුණා නම් ඒක පුරාණ එකක් නේ, අතීතේනේ. දැන් ආපහු තව ටිකකින් කුටියට යන්න කිය, ඕගොල්ලන්ට ආපහු යන්න කියලා නිමිත්ත වෙන්නේ මොකද්ද? ඒ පුරාණ දැකපු සිද්ධාන්තේම දැන් අතීතයට ගිහිල්ලා, අතීත අංශය. එහි වූ දේම ආපහු උදව් වෙලා යනවා මිසක මෙතෙන්ට එනකොට දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා අතීතේ නිරුද්ධ කළා ආවොත් අනාගතයක් තියෙයිද? යන්න යමක් නැහැ. ඒ අතීතයේ විපාක හැටියට විඳපු දෙමයි අපිට අනාගතය කියලා ලබා දෙන්නේ. ඒ වගේ පුරාණ කර්මයට අද විපාකයි කියලා හම්බ වෙන දෙමයි තවට ඉහිකින් මට ආපහු යන්න කියලා ධර්මතාවයක් උපදවන්නේ. එතකොට හැම විපාකයක්ම අවසන් වෙනවා, ගහක ගෙඩියක් හරි ගත්තොත් ඇටයක් හරි, ක්‍රම දෙකයි. එක්ක මේක පැලවෙනවා, එක්ක පැලවෙන්නේ නැහැ කියන තැනකින් මිසක ඒක හැදෙන්න දෙයක් නැහැ. ඒ වගේ එක්කෝ මේ විපාකේ ආපහු කර්ම වෙනවා, හේතු වෙනවා කියන තැනකින් තියෙයි, එහෙම නැත්තම් කර්මක් හේ වෙනවා. ආයේ ওই ක්‍රම දෙක ඉදරයි තියෙන්නේ. කෙනෙකුට දැකපු දේ දැකීමෙන් පස්සේ නිරුද්ධයි කියලා කිව්වොත් කර්මක්ෂයයි, ඉවරයි. ආයේ විපාක නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්නේ රහතන් වහන්සේ නමකට විතරයි. විපාකේ විපාකෙන් පස්සේ ඉවර වෙන්නේ නැහැ අපිට. එහෙම වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඕනෙත් නැහැ, බණ කියන්නෙත් නැහැ. විපාකේ විපාකෙන් පස්සේ අවසන් කරන්නේ වෙන්නේ නැතුව විපාකයේ කර්ම කරගන්න ලෝකයටයි, විපාකේ නැවත කර්ම බවට පත් කරගන්න ලෝකයටයි බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් පහළ වුණේ. මේ විපාකේම නැවත කර්ම බවට කරගන්න ලෝකෙට විපාකේ ආරම්භය මෙන්න මේ විදිහට හිත තබලා නැවත කර්ම සකස් නොවන විදිහට මේ විපාකේ පරිහරණය කරන්න කියන එක පෙන්වන්නයි. තේරෙනවද? එතකොට අපි නැවත කර්ම නොවන විදිහට විපාකේ පරිහරණය කරන්න ඒකට හිත තබනකොට අපිට ඊට පස්සේ අපේ ජීවිතයේම හම්බෙන්න ගන්නවා ඒ විදිහට. නැවත කර්ම රැස් නොවන විදිහටයි ජීවිතේ පවතින්නේ. ඒ මේ අරමුණු පරිහරණය කරන වෙලාවට විතරක් මිදිලා නෙමෙයි, අරමුණු පරිහරණය කරද්දි. එතකොට නෙවෙන්නේ ඒ ලෝකේ පරිහරණය කරද්දි නම් අපිට ලෝකේ ගැන නිමිති හිතේ කර්ම රැස් උනේ ඒ ලෝකය පරිහරණය කරද්දීම නිමිති නොහිතින කර්ම ඇති නොවන විදිහට ඒ අරමුණු පරිහරණය කරන්න ක්‍රමයක් හොයලා දෙන්න බුදුරජාණන්සේ පහළ වුණා. ඒ නිසායි මේ සලායතන සූත්‍රයේදී හැම ඔය සම්බන්ධව හොඳට පෙන්නලා පෙන්නවා. ගේහනිස්සිත සහ නෙකමනිස්සිත පෙන්නලා හොඳට පෙන්නවා. ඔය තුන පෙන්නලා ගේහනිස්සිත සෝමනස්සය කියලා කියන්නේ මොකද්ද? යම් කාමයේ අසුරු කළා වූ සුවක් සෝමනසක් විඳින්න මේක ගේහනිස්සිත සෝමනස්සය. යම් නෙකමනිස්සිත සෝමනස්සය කියලා කියන්නේ මේ ලෝකයෙන් මිදීම සඳහා කාමයන්ගේ නික්මීම සඳහා යම් කිසි උත්සාහයකදී යම් සතුටක් සැපක් ලැබෙයි නම් මේකට කියන්නේ නිකම්මනිසිත සෝමනස්ස. අපි කියන්නේ යම් ධ්‍යාන මට්ටමක සැපක් වේවා, යම් ධර්මයේ සම්මර්ෂණය කිරීම දහම් රතියක් වේවා ලැබෙනවනේ ඇතින සෝමනස්ස. එතකොට ගේහනිසිත සෝමනස්සය කියලා කියන්නේ මොකක්ද? පංචකාමයේ අසුරු කළා වූ හෝ යම් තණ්හා මාන දිත්තේ කෙලෙස් අසුරු කළා වූ අපචය ආචේ ගාමිනී ස්වභාවයෙන් යුක්ත වූ යම් දෝමනසක් තියෙනවා නම් මෙන්න මේකද කියනවා ගේහනිසිත දෝමනසක් කියලා. යම් විවේකයේ අසුරු කළා වූ, විරාගයේ අසුරු කළා වූ, නිරෝධයේ අසුරු කළා වූ නෙකම්ම නිසිත යම් දෝමනසක් තියෙනවා නම් මොකද නෙකම්ම නිසිත දෝමනසක්? අනේ කවද්ද අපි රහත් වෙන්නේ? අනේ මෙච්චර උත්සාහතුම තාම නැන්නේ මේ හිත සමාදුනේ කියලා හිතන කෙනාට තියම් දෝමනස්සයක් ඇති වෙනවා. නමුත් මේ දෝමනස්සේ එයා කාමයේ ආරම්භය නෙමෙයි, මේ නෙකම නිසිත දෝමනස්සයක් නේ එයාට පාල වෙන්නේ. මෙන්න මේ නිසිත දෝමනක්. උපේක්ෂාව පෙන්නනවා. ගෙහි නිසිත උපේක්ෂාව මොකද්ද? හැම වෙලාවෙම දකින රූපේ රූපේ නොඉක්මවා පවතිනවා. රූපංසා නාතිවර්තති. ගේහනිසිත උපේක්ෂා ස්වභාවය තමයි රූපේ නොඉක්මවා පවතින. ගේහනිසිත උපේක්ෂා ස්වභාවය තමයි සද්දේ නොඉක්මවා පවතින. ගන්ධේ නොඉක්මවා පවතින. රසේ නොඉක්මවා පවතින. ස්පර්ශේ නොඉක්මවා පවතින. ධර්මාරම නොඉක්මවා පවතින. නෙකමනිසිත උපේක්ෂා ස්වභාවය හැම වෙලාවෙම රූපේ ඉක්මවා පවතින. සද්දේ ඉක්මවා පවතින. ගන්ධේ ඉක්මවා පවතින. රසේ ඉක්මවා පවතින. පුට්ඨබ්බි ඉක්මවා පවතින. ධර්මාරම ඉක්මවා පවතින. කෙනෙක් මේ බාහිර ආයතන ටික ඉක්මවා පැවතුනොත් ආධ්‍යාත්මික ආයතනගේ නිදුන ගැන කවර කතාවද? මෙන්න මෙයා ඒ නිසායි මෙහෙම රූපය නොඉක්මවා පවතිනවා කියලා කියන්නේ රූපය අපචේ ආචේගාමි වෙනවා. සද්දේ නොඉක්මවා පවතිනවා කියන්නේ සද්දේ අපචේ ආචේගාමි වෙනවා. රූපය ඉක්මවා පවතිනවා. එයා රූපය අසුරු කරන්නේ නැහැ. සද්දේ අසුරු කරන්නේ නැහැ. ඒ මිදල බව දෙනවා. ඒව අපචය ගාමී වෙනවා. එතකොට මෙන්න මේ අපචය ගාමී කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම තුන් භූමිය අනුවගේ ධර්මයන් රැස් නොවන විදිහට මේ ධර්මතාවයන් ඇතුළු කරන්න. ඒකෙන් මේ තුන් භූමිය අනුවගේ ධර්මතාවයන් රැස් වෙන විදිහටද අස් වෙන විදිහටද ඇතුළු කරන්නේ කියන කාරණාව ලහා ගැනීම සඳහායි මේ ආයතන ටිකේ ප්‍රතිපත්‍ය සම්පන්න බව අපි බලන්නේ. මොකද අපි ඔහොම බැලුවත් නැතත් මම මේ හේතුඵල ධහම ආයතන ටිකේ බැලුවා කියලත් ආයතන ටික වෙනස් වෙන්නේ නැහැ. නැහැ කියලා බැලුවත් වෙනස් වෙන්නේ නැහැ. බැලුවද නැද්ද කියලා බැලුවත් වෙනස් වෙන්නේ නැහැ. ඔය බැලීම අවශ්‍ය වෙන්නේ මේ ආයතන, ඒ ආයතන මට්ටමේ නැවත නිමිති ගන්නවා නොගන්නා මට්ටමට ගන්න ප්‍රයෝගයක් නිසා මේ ඕනේ වෙන්නේ. නැතුව මේ ඇහැ රූප චක්කු විඤ්ඤාණය කියලා මම මේවා බැලුවා කියලාද ඒ සිද්ධි තියෙනවා නම් ඕ නැතිනම් ඕ ඒ වෙනස් වුණා වෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒ ටික ජීවිතය අපි හිතුවත් නැතත් වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. ඒ ටික හිතන්නේ ඇයි අපි? මේක මෙහෙම හිතලා මේ විදිහට බැලුවේ නැත්නම් අපිට පරණ විදිහටමයි අහුවෙන්නේ. එහෙම අහුනොත් ආයෙත් මේ වගේම උප්පත්තියක් මතු හදනවා. මෙහෙම මේ විදිහට හොඳට ප්‍රත්‍ය සමුප්පන්න බව පිරිසිඳ දැක්කොත් එතකොට මෙහෙම තීරණයක් ගත්ත හැකියි. එහෙම ගත්තාම ඒ විදිහට හිත හුරු කළොත් මේ විදිහට අහුවෙන්නේ නැහැ. ඒ වුණොත් මත්තේ මෙහෙම දෙයක් හැදෙන්නේ නැහැ කියන තැනකට හිත තබලා මත්තේ ධර්මතාවයන් නුවණින් බලලා අද ධර්මතාවයෙන් මිදෙන්න. අද ධර්මතාවයෙන් නොමිදී මත්තේ ධර්මතාවයෙන් මිදෙනවා යන කාරණාවක් වෙන්නේ නැහැ. ලැබිලා තියෙන දෙයකින් මිදෙන්න පුළුවන් මිසක නොලැබුණු දෙයකින් මිදෙනවා යන නොයදෙනවා. තියෙන දෙයකින්, අහුවෙලා තියෙන දෙයකින්, ඇලිලා ඉන්න දෙයකින්, බැඳිලා ඉන්න දෙයකින් මිදින මිසක නූපන්න දෙයකින් මිදෙනවා කියන කාරණාවක් වෙන විද්‍යමාන වෙන්නේ. උභහාන්තේ අනාගතයේදී හෙට හිරෙන් මිදෙයි කියලා කතාවක් කියන්න පුළුවන්. දැන් හිරේ ඉන්න කෙනෙකුට නම් කියන්න පුළුවන් මම හිරෙන් මිදුණා. මට හිරෙන් මිදෙන්න ඕනේ කියලා. දැන් හිර කුඩිය දාලා ඉන්න කෙනෙකුට නම් කියන්න පුළුවන් මොකද්ද? මට හිරෙන් මිදෙන්න ඕනේ. මම හිරෙන් මිදෙනවා කියන කාරණාව කියයි. හෙට දවසේ මං හිරෙන් මිදෙයි කියලා හිරේට නොගිහිල්ලත් එහෙම එකක් කියන්න බෑ. කෙනෙක් දැන් බැඳිලා ඉන්නවා නම් ඒකෙන් මිදීමයි මිදීම වෙන්නේ. දැන් අපි බැඳිලා රූපෙන්, වේදනා, සංඥා, සංකාර, විඥානයෙන් බැඳිලා ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම මේ සියලු ලෝකෙම බැඳිලා මෙන්න මේ ධර්මතාවයන්ගෙන් යම් කිසි කෙනෙක් වර්තමානයේ දැන් බැඳිලා ඉන්න දෙයකින් මිදුනොත් මෙන්න මේ මිදීමට කියනවා මිදුනා කියලා. ඈ විමුක්තස්මින් විමුක්ත හොති ඥානං හොති. කොහොමද මිදුනේ? කීන જાති උසිතම් බ්‍රහ්මචර්යයන් කතං කරණීය නාපරං හිතත්තය පජානාති. જાති ක්ෂේවි උපදීම නැති වුණා මිදිලා ගන්න. මේවා අල්ලගෙන ආපහු උපදින්නේ. මේකෙන් මතු ස්පර්ශ ආයතනයන්ගෙන් මිදීමක්, හට නොගත් ස්පර්ශ ආයතනයන්ගෙන් මිදීමක් ගැන කියනවා නෙමෙයි, හටගෙන බැඳිලා ඇලිලා තිබුණු ස්පර්ශ ආයතන හයේ මිදීමක් මේ කියන්නේ. තේරෙනවද? කවදාවත් නූපන්න දෙයක හෝ නිරුද්ධ වෙච්ච දෙයක මිදීමක් ගැන කියන්න බෑ. යම් මිදීමක් ගැන කියනවා නම් බැඳිලා ඉන්න කෙනෙකුටයිනේ ඒ මිදීම තියෙන්නේ. අන්නේ මිදීම ඇති කරගන්න මොකද පුරාණ කර්මෙන් හටගත්ත ටික ටිකේම අපි ආපහු බැඳිලා නැවත හටගන්න විදියට පුරාණ කර්මෙන් හටගත්ත ටික ගෙවි ගෙවි යනවා විපාකේ විපාකෙන් ඉවරයි කියන තැනක අපේ ජීවිතේ තිබුණා නම් අමුතුවෙන් දහමක් ඕනේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒ ටික තමයි ආපහු බැඳෙන්නේ අපි. ඒ ටිකේමයි තණ්හාමාන දිට්ඨි ඇති වෙන්නේ. එතකොට ඒ තණ්හාමාන දිට්ඨි නැතිකරන්න වෙනවා මට පුරාණ කර්මයේ පිළිසිඳ දැකෙන්න. පුරාණ කර්මයේ පිළිසිඳ දැක්කා කියලා ඒ ටික වෙනස් වුණේවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙම බලන්නේම පුරාණ කර්ම යම් මට්ටමකට තණ්හාන් දැකගත්තේ ඒ මට්ටම වෙනස් වීම සඳහායි. වෙනස් කිරීම සඳහායි. එතකොට ඒකෙන් බලනකොට උනේ මොකද්ද? ඒ ටිකෙන් එයා මිදුණා. මිදුණ නිසාම එහෙම එකක් ලැබෙන්න තණ්හාව ඉදින්න එකක් නෑ එයාට. එහෙම අද ඒ ටිකෙන් එයා මිදුණ හින්දා ඒ ටික අල්ලගෙන හිටියොත් මැරෙනකොට මේ වගේ එකක උපදින්නේ. ඒ දෙකක ඇසුරු කරගෙන හිටියොත් ඇසුරු කිරීමම යෙදීමම තණ්හාව. ඒ ටික ඇසුරු කරගෙන හිටියොත් පුරාණ කර්මයෙන් ඉන්න ටික අල්ලගෙන හිටියොත් මැරෙනකොට මිදිලා නැහැ. අල්ලගෙන නම් ඉන්නේ, ඇසුරු කරන ගම නම් ඉන්නේ, ඒ තුල ජීවත් වෙන නම් එයා මිදිලා ගියයි. යමෙක් දුක, මම, මගේ ආත්මය කියන්නේ දුකේ ඇලිලා නම්, දුකේ බැඳිලා නම් එයා දුකෙන් මිදෙයිද? ඒතංකෝ ආග්වේෂණ දුක්ඛං අල්ලිනෝ දුක්ඛං උපගතෝ දුක්ඛං ඒතං මම හේතු අමස්මින් එමෙතෝ වත්තාති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යගත සත්‍යක යමෙක් මේ දුක මම මගේ ආත්මය කියලා කියයි නම් ඔය වචන ටික පැත්තකින් තබන්න මේව ජීවිතය කරගෙන ජීවත් වෙයින. ඒ ඇති. අපි මේ මම මේ මගේ ආත්මය කියලා එහෙම කුඩා දරුවෙක් දන්නවද? නැහැ. ඒ ටික අසුරු කරගෙන ජීවත් වෙන එක විතරයි කරන්නේ. නොමිදුණා නම් දකින්න ඇලිලා කියලා. යම් තැනක මිදීමට සාපේක්ෂව දකින්න ඇලීම. ඇලීම කියලා දකින්න එපා කැමති වෙන තැනකින් විතරක් රළුවට යමක් නොමිදුණ බවක් තියෙනවා නම් ඊට සාපේක්ෂව දකින්න ඇලීම. එතකොට හම්බ වෙන ජීවත් වෙන බවම ඇලීමයි කියන තැනකින්. එහෙම ඇලිලා හිටියොත් දැඳිලා ඇති ඒකේ, නොමිදිලා ඇති ඒකේ, ලැබෙයි යේදී. යම් කිසි කෙනෙක් මිදුණා නම් ඇහැ කන දිව නාසය ශරීරය මේ ලෝකෙ මිදුණා නම් මිදුණු බවෙන් දකින්න ඒක නොයලිලා කියලා තණ්හව නැහැ කියලා. මිදුණු බවට සාපේක්ෂවයි තීරණය කළ යුත්තේ ඇලීම. ඇලීමට සාපේක්ෂවයි තීරණය කළ යුත්තේ මිදීම. අන්න යා මිදුණා නම් මිදීම හේතුවෙන් ඇලීම නැතිනම් නිවෙනවා. එතකොට මේ ආචේ ගාමිනී සහ අපචේ ගාමිනී කියන ධර්මතා දෙක මතයි අපිට නැවත භවයේ ඇලෙනවද භවයේ මිදෙනවද කියන කාරණාව තියෙනවා. ඇලිලාද මිදෙලාද කියන කාරණාව වෙනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා හොඳ කාරණා නේවාචේ නොආචේ ගාමිනී. නේවාචේ නොආපචේ ගාමිනී. ඇලෙන්නෙත් නැහැ මිදෙන්නෙත් නැහැ. අන්න විපාක කියපු ටික. ඔන්න ඔය ටිකේ තමයි අපිට මේ කෘත්‍ය ටික කරන්න වෙන්නේ. තේරෙනවද? අපි තුන් භූමිය අනුව ගත්තොත් දැන් අපි කියමු කුසල කුසල අකුසල නම් ධම්මා නම් විපාක. කාමවච රූපවච අරූපවච අපරයපන්න. ඒ විපාක අනුවගේ වේදනාකන්දු සංඥාකන්දු සංකාරකන්දු විඥානකන්දු ඉමේ ධම්මා ඒත ධම්මා කිරියා නේව කුසල නා කුසල නච කම්ම විපාක. මෙන්න මේ කියන තැන්වල තියෙන හැම වේදනාවක්ම නේවාචේ නාපචේ ගන්න. හැම විපාක සිතකම තියෙන වේදනා තියෙනවා නම් මේ විපාක සිත කියලා කියන්නේ ඇලීම පැත්තට ඇති කරනවත් මිදීම පැත්තට ඇති කරනවත් ධර්මතා නෙමෙයි. තේරෙනවද? දැන් අපි අර ඉස්සෙල්ලා කියපු ධර්මතා දෙක බෙදෙන්නේ මේ තැනට හිත තබලා. විපාක කියපු තැනක් තියෙනවා නම් ඒ විපාකයේ කියපු එක මෙයා බාලයක් කරවනවත් නෙමෙයි පඬිත් මේ ඇහැ මෙයාව බාලයක් කරවනවත් නෙමෙයි පඬිතියක් කරනවත් නෙමෙයි. ඇහැ විපාකයකට අහු වෙන්නේ නැහැ නම් මේ තේරෙන මට්ටම උපපාව ගත්තේ. කිනෙකුට පුළුවන් ඇහැ ආරම්භය ඇහෙන් මිදීමට බලලා නුවණින් ඇහෙන් මිදෙන්න කෙනෙකුට පුළුවන් ඇහැ ඇති බවට උපාදාන කරගන්න. නුවණ මත මේ දෙන දෙපැත්තට බෙදුණා. ওই දෙපැත්තට බෙදීමේ සිද්ධි එකකටවත් නමුත් ඇහැ ඇති නෑ. මම අර උපමාවක් කියන්නේ දැන් යට යන ගලක් අරගෙන වතුරට දාන්න උඩ පාවේවා කියලා. යට යන ගලක් වතුරට අරගෙන දැම්මොත් උඩ පාවේවා කියලා උඩ පාවෙනවද? නෑ යට යන. එතකොට ගල යට ගියේ අර මිනිස්සයා එක්ක ප්‍රාර්ථනා කරපු මිනිස්සයා එක්ක තරහටද? ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළාම යට ගියේ මිනිස්සයා එක්ක තින් තරහටද? නෑ. ධර්මතාවය. කෙනෙක් දානවා ගල මේක යට යාවා කියලා. දැන් ගල යට ගියේ අරයට අනුග්‍රහ පිණිසද? යට යාවා කියලා ප්‍රාර්ථනා කළත් උඩ යාවා කියලා ප්‍රාර්ථනා කළත් එයා ඒ දෙන්න මේ ප්‍රාර්ථනා දෙකෙන් එකකට එකකවත් අර සිද්ධාන්තයයි තියෙන්නේ. වෙනසකට තියෙන්නේ සිදුවෙන සිද්ධියට අනුව ප්‍රාර්ථනා කළාම මෙහෙම ලැබෙනවා, විරුද්ධ ප්‍රාර්ථනා කළාම මෙහෙම ලැබෙනවා. දෙන්නම සැපක් හෝ දුකක් හෝ ලබලා තියෙන්නේ තම තමන්ගේ සම්මාදිට්ඨිය මිත්‍ය දෘෂ්ටිකේ දෘෂ්ටි දෙක මත. ඒ සම්මාදිට්ඨියවත් මිත්‍ය දෘෂ්ටියත් කියන දෘෂ්ටි දෙකෙන් එකකටවත් අයිති සිද්ධියක් උනේ නැහැ මේ සිද්ධිය. මෙයාට අනුග්‍රහ පිණිස ගල යට ගියාවත් අරයට ප්‍රතිවිරුද්ධව ගල යට ගියාවත් නෙමෙයි නේද? ඒ වගේ මේ හටගත් හේතු නිසා හටගත් ධර්මතාවයේ විපාකයක් තියෙනවා නම් මේ විපාකය කෙනෙක් ගේහනිස්සිත බලනවා, කෙනෙක් නෙක්කමනිස්සිත බලනවා. මෙයාට අනුග්‍රහ පිණිස මේක නෙක්කමනිස්සිත විදිහට හිටියවත් මෙයාට ගේහනිස්සිත විදිහට හිටියවත් නෙමෙයි. නමුත් මෙතනදී මේ හම්බ වෙන විපාකයේ ආරම්භය අනිවාර්යෙන් සිහිකල යුතු ධර්මතාව දෙක මතයි මේ දේ වෙන්නේ. ඒතර කෙනෙකුට පුළුවන් ඒකෙන් මම මතක් කළේ විමුක්තිය නැත්තම් විමුක්තිය කියන එක වේවා ඊගාව උපදින ලෝකය වේවා උපදවා ගන්න තියෙන අද මේ හම්බෙච්ච ධර්මතාව ටික මුල් කරගෙන මාට ආපහු උපදින්න ඕනේ කාම ලෝකෙමද රූපී ලෝකෙකද අරූපී ලෝකෙකද නැත්තම් සියලුම දුක් නැති කළ නිවන් දකින්නද කියන කාරණාව මට උපදවා ගන්න වෙනවා. එතකොට ඒක මේ අද කුසල කර්ම කළ නිසා වැඩි නිසා හම්බෙන විපාකයක් මට. ඒක උපදවා ගන්න වෙනවා මෙන්න මේ පුරාණ කර්මයේ හටගත්තු විපාක ටික උදව් කරගන්න. ඒ නිසා කුසල අකුසල ධර්මයන්ගේ හැම විපාකයක්මත් ක්‍රියා අව්‍යාකෘතයන්ගේ තියෙන ක්‍රියා සිත් වගේ තැන් වලත් තියෙන හැම වේදනාවකටම කියනවා නේවාචය ගාමි නාපචය ගාමි. එබඳු තැන් වල තියෙන වේදනාව පිරිහෙනවද නෙමෙයි නැත්තම් නොපිරිහෙනවද නෙමෙයි. ඒ කියන්නේ මිදීම පිණිසද පවතිනවා හෝ ඇලීම පිණිසද පවතිනවා හෝ යන නොවේද. හැබැයි හොඳට එකක් මතක තියාගන්න, මේ නේවාචේ නාපචේගාමි ධර්මතා ටික සාසෝ, මේකේ සාසෝ අනාසෝ කියලා බෙදන්න පුළුවන්. ඒකෙදි තුන් භූමිය අනුවගිය නේවාචේ නාපචේගාමි ධර්මතා ටික අවසන් වෙන්නේ හැම වෙලාවෙම එක්ක කර්ම ක්ෂේවීමෙන් එක්ක කර්ම රැකීම. ඒ කියන්නේ හැම විපාක සිතක්ම අපිට ජවන් වෙලා අවසන් වෙනවා කියලා කියන්නේ එක්ක කුසල එක්ක අකුසල, එහෙම නැත්නම් අපේ යපන්න මට්ටමක් ඉදිරියට තියෙන්න වෙනවා. ඒක මෙහා විපාකයෙන් විතරක් අවසන් වෙන සිද්ධියක් තේරෙනවද? කතමේ ධම්මා සේක. සේක කියලා කියන්නේ මොකද්ද? කියන්නේ කතමේ ධම්ම නෙමෙයි. එතකොට හේකු වේදනාව කියලා කියන්නේ සේක කියලා කියන්නේ මොකද්ද? සේක කියලා කියන්නේ හික්මෙනවා. සයික්ෂ කියලා කියන්නේ හික්මෙනවා කියන එක. සතර මාර්ගයත් තුන් ඵලයකට අයිති සේක භූමියට. සෝවාන් ඵල, සකදාගාමී ඵල, අනාගාමී ඵලයයි. අරිහත් ඵලයෙන් පාත සෝවාන් මාර්ගයෙන් ඉහළ. මේ ටික ඔක්කොම අයිති මොකේදද? සේක. එතකොට සෝවා මාර්ග සිතේ ඇති වෙන වේදනාවක් තියෙනවා නම් ඒක සේක ධර්මයක්. එතන සේක වේදනාව. වේදනාව තියෙන සේක. සෝවාන් කෙනාගේ ඇති වෙන වේදනාව සේකයි කියලා පුද්ගල භාවයෙන් ගත්ත හැකි. සෝවා මාර්ග සිතේ, සෝවාන් ඵල සිතේ ඇති වෙන වේදනාව සේකයි කියලා ධර්මතාවයකම ගත්ත හැකි. පුද්ගල වශයෙන්ද, ඕකාස වශයෙන්ද කියන කාරණාව කාරණාවේදී. එතකොට හැම වෙලාවෙම සීක කියලා කියන්නේ මොකද්ද? හික්මෙන්න හික්මෙනවා කියන අර්ථය. හික්මෙනවා හික්මෙන්න හික්මෙනවා කියලා කියන්නේ මොකේ? කවුද? සෝවාන් මාර්ගෙන් ඉහළ අරිහත් ඵලයෙන් යට ඔක්කොම ටිකට කියනවා සීකයි කියලා. ඊට පස්සේ අසේක කියලා කියන්නේ, අසේක වූ වේදනාව කියලා කියන්නේ මොකද්ද? උපරිට්ඨමං අරහත් ඵලං. අරිහත් ඵලයේ ඉන්න කෙනාට කියන හික්මිලා ඉවරයි. අසේක කියලා කියන්නේ හික්මිලා ඉවරයි. දැන් එයා හික්මෙන දෙයක් නෑ. එයාට කරන්න දැන් අස්හමෝඩ රූපාවත් එයාගේ ඥාන දර්ශනේ වෙනස් වෙන්නේ නෑ. එයා කලයුත්ත කරලා තියෙනවා. ඒ ආරම්භය මේ හේතුඵල ධහමනේ, මේක පටිච්ච සම්පන්නනේ කියලා එහෙම හිතන්න ඕනේ නෑ. හිතුවත් එකයි නැතත් එකයි ඒ සත්‍ය ජීවිතේ වෙලා තියෙන්නේ. ආයතන ටික පරිහරණය කෙරුවත් නැතත් එයාගේ තස්සසා විමුක්ති සච්චේ සච්චේ තිතා කුප්පෝ හෝති. ඔහුගේ ඒ විමුක්ති සත්‍යයේ පිහිටිය අකෝප්‍යද වෙනවා. සත්‍යයේ පිහිටි බැවින් එයාගේ විමුක්ති අකෝප්‍යයි. මේ සනායතන සූත්‍රයෙන් දෙකක් තියෙනවා. සත්‍යසා සච්චේ සා තිත අකුප්පෝ හෝති. ඒ කියන්නේ එයාගේ සිත අකෝප්‍ය. මොකද සත්‍යයේ පිහිටියා. එතකොට රහතන් වහන්සේට කියනවා මොකද්ද? අසේක්ෂ කියලා හික්මෙන්ද දෙයක් නැහැ. හික්මිලා ඉවරයි කියන අර්ථයෙන්. එතකොට තව පැත්තෙන් ගත්තොත් සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවේ හික්මිලා ඉවරයි කියන පැත්තෙන්. එයාට රකින්න සීලයක් නැහැ. ඊට පස්සේ එයාට වඩන්න සමාධියක් නැහැ. බලන්න නුවණින් ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාවක් නැහැ කියලා කියන්නේ ඒක ජීවිතේ වෙලා. ඔකට කියන ස්වභාව සීලය. ඒ සමාධියේ ස්වභාවයෙන්ම කිත්තයි අතහැරෙන්නේ. අකුප්පයි. ඒ ප්‍රඥාව නැති වෙන්නේ. වජිරූපමා. දියමන්තියක් වගේ බිඳෙන්නේ නොබිඳෙන සුළු ප්‍රඥාවක් තියෙනවා. ඒ විමුක්තිය සංඛ්‍යාතේ සමාධියේ නැති වෙන්නේ. විමුක්තිය කියලා කියන්නේ සමාධියක්. පල සමාපත්තිය. ඒක නැති වෙන්නේ. ඒ සීලේ ස්වභාව සීලයක් වෙනවා. මේ ධර්මතා තුන සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන කියන මේ කඳු පහක් තියෙනවා. මේ කඳු පහේ හික්මිලා ඉවර නිසා එයාට කියනවා අසේක්ෂ හික්මිලා ඉවරයි. අන්නේ එබඳු කෙනෙක් යම් අරමුණක් දකිනකොට ඇති වෙන වේදනාව කියනවා මොකද්ද? අසේක්ෂ වේදනා. එයා තුල පහළ වෙන වේදනාව වලට කියනවා මොකද්ද? අසේක වේදනා කියලා. මේ වේදනාව තියෙනවා අසේකුවක්, අසේකූ වේදනාවක්. අර වගේ තැන් වල පහළ වෙන අයගේ වේදනාව කියනවා සේක කියලා. මේ වගේ තැනක පහළ වෙන කෙනාගේ වේදනාවට කියනවා අසේක. මේ වේදනාව එයා හික්මලා ඉවරයි. ඊට පස්සේ නේවසේක නාසේක. එතකොට නේවසේක නාසේක ධර්මතා කියලා කියන්නේ මොනවද? ඒ කුස ඒ සේක අසේක ධර්මයන් හැරලා අනිත් සියලුම අනිත් ඔක්කොම කුසල අකුසල අව්‍යාකෘත ධර්මයෝ තියෙනවනම් කාමාවචර රූපාවචර අරූපාවචර ප්‍රියාපන්න. එතකොට මේ ඔක්කොම සේකද අසේකද නිවන ධර්ම. දැන් අව්‍යාකෘත කියනකොට විපාක අව්‍යාකෘත, ක්‍රියා අව්‍යාකෘත දෙකට බෙදෙනවා. එතකොට මේව ඔක්කොම සේකද අසේකද නොවන ධර්ම. මේව සේක නාසේක ධර්ම. ඊට පස්සේ තියෙන කතමේ ධම්මා පරිත්තා. සබ්බේව කාමාවචරා කුසල අව්‍යාකත ධම්මා රූපකන්ද වේදනකන්ද සංඥාකන්ද සංකාරකන්ද විඤ්ඤාණකන්ද ඉමේ ධම්මා පරිත්තා. සියලුම කාමාවචර කුසල අකුසල අව්‍යාකෘත. අව්‍යාකෘත කියනකොට විපාක අව්‍යාකෘත, ක්‍රියා අව්‍යාකෘත කියලා දෙකට බෙදෙනවා. කුසලයත් අකුසලයත් ක්‍රියා විපාකත් කියන කාමාවචර සියලුම ධර්මෝ පරිත්තයි. අර්ථ වශයෙන් පරිත්තයි, භූමි වශයෙන් පරිත්තයි, ආරම්මන වශයෙන් පරිත්තයි. පරිත්තයි කියලා කියන්නේ ටිකයි. අපි නිකමට කිව්වොත් මහගතයි කියලා කියන්නේ කෙනෙකුට සියු මහ සමුද්‍ර කෙළවරකට අරමුණු කරන්න පුළුවන්. මේ හිතින් අපිට මෙතන ඉඳලා මේ පිටින් හැටට අරමුණු කරන්න බෑ නේද? ඒ වගේ හැම වෙලාවෙම කාමාවචර භූමියේ දැක්ම extra සීමාවකට. තව පැත්තකින් ගත්තොත් හැම වෙලාවෙම මේ පරිත්තයි කියන කාරණාව චක්කු විඥානය වගේ දේවල් ගත්තම පරිත්තයි කියලා කියන්නේ අපි මොනවා හරි යම් වස්තුවක් බලන්නේ එක දෙයකට සීමා කරලායි. දැන් බෝතලය කියලා බැලුවොත් අපේ දර්ශනයේ සම්පූර්ණ සීමාව වෙලා තියෙන මෙකරකට. පැදුර, කොට්ටේ, පුද්ගලයේ කියලා බලන්න හොඳට මෙතෙන්දි මම කියන කාරණාවක් තියෙනවා. ඒක ගැඹුරු වැඩි අදහස් තේරුම් ගන්න පුළුවන් වෙයි දැන්නේ. ඒ කියන්නේ දැන් මට අදහසක් තියෙනවා. අපිට අපි කියමු දැන් චබ්බිසෝධන සූත්‍රයේදී පෙන්නනවා ආත්ම මේ බුදුරජාණන් වහන්සේ දැන දැක මනාකොට දේශනා කළා වූ සතර වූහාර ධර්මයක් තියෙනවා. මේ සතර වූහාර ධර්මයේ කෙසේ පිළිපදින යුතුන් තාස්ත්‍යක්ෂය වුණාද කියලා අහන්න. මොකද්ද? දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන ධර්මතා. ତେବେ දෙන්නේ පෙන්නනවා ආස්ත්‍යක්ෂයේ චිකනාගේ අදහස මෙහෙම කියයි. ඇවැත්නි යම් ධර්මයක් දිට්ඨි සුත මුත මේ ධර්මයන්ගෙන් යම් ධර්මයක් යමක් දකිනවා නම් ඒ දකින මම දකින දේ ආරම්භය රාග වශයෙන් ඇලුනෙත් නැහැ, දේශ වශයෙන් ගැටුනෙත් නැහැ, සීමා නොකරන ලද සිතින් වාසය කළා කියලා කියන කාරණාවක්. එතෙන්දී මට හිතෙන්නේ දැන් පුරාණ කර්මයට හටගත්තාම මේ ආයතන ටිකේ ස්වභාවය ඒ භූමියේ ඒ පුද්ගලයාගේ නමින් මේ හිත නම් කරන්නේ. දැන් මෙහෙම පේන සිද්ධිය චක්කු සම්පස්සේ කියලා හැම මුල් කාරණාව කරගෙන විස්තර කරනවා. නමුත් චක්කු විඥානයේ කාමාවචරයි කියලා කියන සිද්ධිය ගත්තාම මම කියන්නේ මේ පේන සිද්ධියේ ආපහු අපි අනිත්‍යතට ගිහිල්ලා මේ මෙත්තේ මේ කොට්ටේ මේ මිනිස්සෙක් කියලා එක එක අහුවෙන බව තියෙන්නේ. මේක මේ පෙළට අමතර සිද්ධියක් කියන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මේ පේන සිද්ධිය ගත්තාම සීමා කරලා නැහැ යමකින්. සීමා වෙලා නැහැ. කාමවචර මට්ටම කියලා කියන්නේ, ඒ කියන්නේ මේ පේන සිද්ධිය තාම කාමවචරද රූපවචරද අරූපවචරද කියලා පන්න බෑ. පුරාණ කර්මපත්තෙන් හටගත්ත ඇහැ මුල් කාරණාව කරගෙන යම් පේන. මේ පේන සිද්ධිය අපි පේන දේ ආරම්භය තණ්හා මාන දිට්ඨිය වලින් නෙවෙයි අපිට අහු වෙනවා එක දෙයක්. පේන දේ ආරම්භය අපේ තණ්හා මාන දිට්ඨිය එක නිමිත්තක් අහු වෙනවා කියලා කියන්නේ පේන සිද්ධියේ මොනවාම හරි දෙයක් ගහක් අත්තක් කෙනෙක් ඇහැක් කන මොනවා හරි දෙයක් අහුවේ. මෙන්න මේ වගේ හැම වෙලාවෙම කාමාවචර ධර්මයක් කියන්නේ පරිත්ත යමක් අල්ලගෙන කියන්නේ සීමා සහිත ප්‍රදේශයක් අල්ලගෙන හැම වෙලෙම සිටින් කිරින් කිරින්. එහෙමත් එක ඊගාවට තව පැත්තකින් මේක පරිත්තයි කියලා කියනවා. දුක්ඛ භූමිය අසුරු කරන නිසාද හීනාර්ථයෙන් පරිත්තයි කියලා කියනවා. තව පැත්තකින් තව ගත්තාම ඒක හීන ධර්ම හැටියට අපිට හම්බ වෙනවා. එතකොට ಗುಣ විසින් පරිත්ත නිසා මේ භූමිය අසුරු කරනකොට ಗುಣ වශයෙන් පරිත්ත නිසා භූමිය වශයෙන් පරිත්ත නිසා මේ වගේ නොයෙක් ආකාරයන්ගෙන් අරමුණු වශයෙන් පරිත්ත නිසා පරිත්තයි කියලා කියන්නේ ටික කිටි. ඒ නිසා මේකට කියනවා පරිත්තයි කියලා. තව වෙනස්කම් තියෙනවා නම් අපි බලමු. එතකොට රූපාවචර අරූපාවචර කුසල අව්‍යාකත ධර්මයන්ට කියනවා මහග්ගතයි. කියන්නේ මහග්ගත කියලා කියන්නේ මහත් වූ ස්වභාවයට ගිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක් දිසාවක් දිසා දෙකක් තුනක් හතරක් මහග්ගත වූ අවේරු අසම්බාධු අප්‍රමාණ මේ මහග්ගත වූ සිත වඩන කියලා. ඒ වගේ සිත මහග්ගත තත්ත්වයට පත් වෙන නිසා ගුණ මහත්ත්වයට පත් වෙන නිසා මහත් වූ සත්‍යයන් අසුරු කරන නිසා කියන මෙන්න මේ ආකාරයන්ගෙන් මහග්ගතයි. එබඳු රූප රූප භවයන් රූප රූප භවය ආරම්භය තින කුසල ක්‍රියා අව්‍යාකෘත විපාක අව්‍යාකෘතයන් හිතින වේදනාව බල තියෙනවනම් මහග්ගත වේදනා කියලා කියනවා. කාමාවචර භූමියේ තියෙන වේදනාව වලට කියන පරිත්ත එදවස්සේ අපරයාපන්න මග්ගාච මග්ගඵලානිච අසංකත ධාතු. එතකොට අපරයාපන්න මාර්ගඵල සිත්වල තියෙන වේදනා කියන අපමානයි කියලා. ඇයි ඒ? රාගය ප්‍රමාණ කරනවා, ද්වේෂය ප්‍රමාණ කරනවා, මෝහය ප්‍රමාණ කරනවා. රාගය නැති බවෙන් අප්‍රමාණයි, ද්වේෂය නැති බවෙන් අප්‍රමාණයි, මෝහය නැති බවෙන් අප්‍රමාණයි. සියලුම නිමිති ප්‍රමාණ වෙන දේවල් අනිමිත්ත බවෙන් අප්‍රමාණයි. නිමිති නැති බවෙන් අප්‍රමාණයි. ඒ නිසා අප්‍රමාණ වේදනා කියලා කියනෝ මේ සතර මාර්ග සතර ඵල ඇසුරු කරපු වේදනා. අදට කියන්නේ